ั้งแต่ครับพี่สลับติดกับที่นอนนะඅපි තේරුම් ගන්න ඕන දැන් බුදුදහමෙන් ගන්න තියෙන ප්‍රයෝජනේ මොකද්ද නะ බෞද්ධයෝ හැටියට අද ගොඩක් අය සිල් සමාදන් වුණා නේද දැන් අහලා තියෙනවනේ මිනිස්සෙක් වෙලා උපදින එක බොහොම කලාතුරකින් දුර්ලභද නේද උපමාවකුත් දෙනවනේ කනකැස් බෑව විය සිදුරෙන් අහස දකින්න වගේ කියලා නේද බොහොම කලාතුරකින් ලැබෙන. ඊටත් වඩා දුර්ලභයි කියනවා මේ බුද්ධ ශාසනයක් පවතින කාලෙක මිනිස්සෙක් වෙලා උපදින එක. ඊටත් වඩා දුර්ලභයි ධහමක් අහන්න ලැබෙන එක. නේද? දැන් ඕවා ඔක්කොම සම්පූර්ණ වුණ වෙලාවක් මේක. ඒකට කියනවා ෂණ සම්පත්තිය කියලා. ෂණයක් කියන්නේ දිග වෙලාවක්ද? බොහොම කෙටි වෙලාවක්. ක්ෂණයක් කියන්නේ ඒකයි ක්ෂණේක ලැබුණ සම්පත්තිය අපිට ඕක වැඩිය තේරෙන්නේ නැහැ අපිට හිතෙන්නේ තව කල් තියෙනවා නේද මේවට තව ඉතින් අනිත් වැඩ ටික ඉවර කරලා ඉන්න ඕන එහෙම එහෙම කල් දදා ඉන්නවා ඉතින් දැන් එහෙම හිතලා තමන්ම බැලුවත් දැන් ජීවිතේ කොච්චර විතර ගෙවිලා ඇද්ද නේද මේ ගෙවුණ ටිකේ අපි දහමෙන් ප්‍රයෝජනයක් ගත්තද? මේ ලැබුණ ක්ෂණ සම්පත්තියෙන් ප්‍රයෝජනයක් ගත්තද? අඩුම ප්‍රයෝජනේ තමයි නැවත අපාගත වෙන්නේ නැහැ කියන එක කියන්න පුළුවන්. නැවත සතර අපායට වැටෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන් නම් ඔන්න නේද? ඔව් එහෙම කියන්න පුළුවන් කාටද? සෝතාපන්න වෙන්න ඕන. නැත්තම් සෝවාන් මාර්ගයටවත් වැටෙන්න. ඔව්. එහෙම ಜಾති දෙකක් තියෙනවා. සද්ධානුසාරී ධම්මානුසාරී කියලා. එහෙම කිව්වහම ටිකක් හිතෙන අපේ නම් ශ්‍රද්ධාව තියෙනවානේ දැන් වැඩේ හරි කියලා. එහෙම කියන්න බෑ. හරි? ආ මං ධර්මය දන්නවා එහෙනම් හරි ආය අපාගත වෙන්නේ නැහැ කියන්න පුළුවන්ද? බෑ. මැරෙන මොහොතේ මොකක් මතක් වෙයිද? කියන එක අනුව තමයි නේද කොහෙද යන්නේ කියන්නේ එහෙනම් අපි උත්සාහ කරන්න ඕන කොහොම හරි මේ ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජනේ අරගෙන ඒ සෝවාන් වෙන්න හරි සෝවාන් මාර්ගයට හරි වැටෙන්න එතන එහා යන්න පුළුවන් නะ හොඳයි එහෙනම් අපේ ඔව් උත්සාහය තියෙන්න ඕන අඩුම ගානේ දහමෙන් ප්‍රයෝජනේ ගත්තා කියන්නේ නේද අටුම ගානේ ඒ සෝවාන් මාර්ගයටවත් වැටෙන මාර්ගයට වැටෙන්න කියන්නේ බුදුරජාණන් වහන්සේ සහතිකයක් දීලා තියෙනවා ඒ මාර්ගයට වැටුණොත් ඒ තව විදිහට කියනවා සම්මා දිට්ඨිය ඇති වුණොත් එයා සෝවාන් වෙන්නේ නැතුව මැරෙන්නේ නැහැ කියලා එහෙම තියෙනවා ඔව් සම්මා දිට්ඨිය කියනකොට ආර්ය මාර්ගය චතුරාර්ය සත්‍ය පිළිබඳව සම්මා දිට්ඨිය ලෝකෙට අයිති සම්මා දිට්ඨියකුත් තියෙනවා ඒක ඔයගොල්ලෝ හැමෝටම තියෙනවා. ඒක තමයි පව් කළොත් නරක විපාක ලැබෙනවා. පින් කළොත් හොඳ විපාක ලැබෙනවා. ඒක දන්නවනේ හැමෝම නේද? ඔයකෙන් පුළුවන් මේ සසර යහපත් කරගන්න. නේද? පින් වැඩියෙන් කරාම හොඳ ප්‍රතිඵල ලැබෙයි. පව් කළොත් ඒවට ප්‍රතිඵල ලැබෙයි. නේද? පවක් කළත් දන්නවා මේකට නම් නරක ප්‍රතිඵලයක් ලැබෙනවා විඳින්න වෙනවා කියලා. නේද? ඉනක් කළොත් දන්නවා මේකට හොඳ ප්‍රතිඵලයක් ලැබෙනවා කියලා. ඔය දැක්මට කියනවා මේ ලෝකෙට අයිති සම්මාදිට්ඨි. ලෞකිකයි. ඒ සසරේ යනකොට හොඳ ප්‍රතිඵලද නරක ප්‍රතිඵලද ලැබෙන්නේ කියන්නේ. ඒ කර්මඵල ගැන විශ්වාසය. ඒක විතරක් මදි සසරෙන් ගැලවෙන්න. දැන් සෝවාන් කියන්නේ ලෝකෙට අයිති දෙයක් නෙමෙයි ලෝකෙන් ඉක්මවා යන ලෝකෝත්තර ප්‍රතිඵලය නේද? ඔව්. ඒතර ලෝකය කිව්වහම තේරුම් ගන්න මනුෂ්‍ය ලෝකේ විතරක් නෙමෙයි ලෝක ගොඩක් තියෙනවා නේද? කීයක් විතර තියෙනවද? 31ක්. 31ක් තලය කියලා අහලා ඇති නේද? මැරිලා උපදින තැන් 31ක් තලයක්. ඒ මොන වගේ ඒවද? සතර අපාය තියෙනවා නේ. කැමතිද යන්න? ඊළඟ ගිහිල්ලා තියෙනවා. කැමති වුණත් නැති වුණත් යන්නත් වෙනවා හිටියෝ. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ සසර යන සත්වය වැඩි හරියක් ගත කරන්නේ සතර අපාය. නේද? මහගෙදර වගේ කියලා. ඒත් අපි ගිහිල්ලා තියෙනවා හිටියොත් ඉස්සරහට යන්නත් වෙනවා. කැමති වුණත් අකමැති වුණත්. ඈ? එතකොට සතර අපාය එතන හතරයි ඊළඟට තියෙනවා මනුෂ්‍ය ලෝකේ පහයි දිව්‍ය ලෝක කීයක් තියෙනවද? හයයි. කීයද එතකොට? ඔක්කොම කීයද? 11යි. 5යි 6යි 11යි. ඊළඟට තියෙනවා තව 20ක් තියෙන්න ඕන මොනවද? බ්‍රහ්ම ලෝක. ඈ? ඒ 20 බෙදෙනවා රූපාවචරයි අරූපාවචරයි. මේ ටික අහලා තියෙනවා නේ? ඔකට තුන් ලෝකය කියලාත් කියනවානේ. තුන් භූමිය. ඒ කියන්නේ කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය. අපි ඉන්නේ කොයිකේද? කාම භූමිය. මනුෂ්‍ය ලෝකේ කාම භූමියටයි තියෙන්නේ. හරි? දිව්‍ය ලෝකේ? දිව්‍ය ලෝක 6. මේකත් කාම භූමිය. ඒයි කාම භූමිය කියන්නේ මේ. ඔව්. ඉන්ද්‍රිය පහ පිනවන්න උත්සාහ කරනවා. මොනවාද ඉන්ද්‍රිය පහ? ඇස, කන, නාසය, දිව, ශරීරය. ඔව්. කය, ශරීරය. ඔය පහ පිනවන්න උත්සාහ කරන එක තමයි කාම ලෝකේ ස්වභාවය. නේද? කන්න ගියාම හොඳ හොඳ කෑම තෝර තෝර කෑවා නේද? ඒක තමයි. තමයි කාම ලෝකේ ස්වභාවය. හරි. පුළුවන් තරම් වෙනදටත් වඩා කෑව අපිට තව ටිකකින් බලතැහැගෙන ඉඳ යනවා ඉතින්. ඔක ඉතින් මනුෂ්‍ය ලෝකෙත් තමයි කාගෙද පවුන් එකක් වදේ. මනුෂ්‍ය ලෝකෙත් තමයි දිව්‍ය ලෝකේ උවිත වඩා. මොකද ඒවා නිකම්ම ලැබෙනවා මෙහි මහන්සියලානේ හොවා ගන්න ඕනේ. දිව්‍ය ලෝකේ මහන්සියක් නැතුවම ඕව හම්බ වෙනවා. එතකොට ඒවට තමයි ඇලෙන්නේ. එතකොට මේ ඉන්ද්‍රිය වලට අරමුණු වෙන ඒවා. ඇහැට අරමුණු වෙන්නේ මොනවද? රූප. කනට ශබ්ද. නේද? නාසයට ගඳ සුවඳ. දිවට රස. කයට ස්පර්ශ. රහස කියන්නේ ස්පර්ශයෙන් ලැබෙන දේවල්. නේද? එතකොට ඒවා හොඳ දේවල් ලබා ගන්න තමයි උත්සාහ කරන්නේ. ඒකට කියනවා මේ කාම ලෝකයේ ස්වභාවය උක. එතකොට කාම ලෝක තමයි දිව්‍ය ලෝක 6යි මනුෂ්‍ය ලෝකෙයි සතර අපාය දුගති.
කාම දුගති.
ඔව් දුගතියත් කාම ලෝකය. ඒවයි බලන්නේ ඉන්ද්‍රිය 6 පිනවන්නමයි. ඇහ කන නාසය දිව ශරීරය මනස. එයා ලැබෙනවද නැද්ද කියන එක වෙනම කතාවක්. ඒ වුණාට උත්සාහ කරන්නේ ඒවා ලබා ගන්න තිනවන. එතකොට ඒවා හොඳටම ලැබෙන්නේ දිව්‍ය ලෝකෙදි. භාගෙට භාගෙට ලැබෙනවා මනුෂ්‍ය ලෝකෙදි. නේද? සමහර ඒවට කැමති, සමහර ඒවට අකමැති. දුගතියේදී ඕක අකමැති පැත්තමයි ලැබෙන්නේ. කැමති වුණත් නැති වුණත්. ඒකයි ඒවට අපාය නැත්තම් දුගති කියන්නේ. නේද? අපි අකමැති දේවල්මයි ලැබෙන්නේ. එතකොට නේ දුකයි කියන්නේ නේද? එතකොට ඒ අපේ කාම ලෝකේ දුකයි කියන්නේ සැපයි කියලා හිතන ඒවා ලැබෙන්නේ නැතුව දුකයි කියලා හිතන ඒවාම ලැබෙනකොට දුකයි. නේද? අපි හොඳයි කියලා හිතන ඒවා ලැබෙනකොට සැපයි. එතකොට ඕක ටිකක් සාපේක්ෂකයි. දැන් අපිට සමහර විට අද කෑම කනකොට සැපයි. නේද? මේ කෑම ඒත් ඉතින් සමහර කෑම මේක නම් එච්චර හරි නෑ කියනවා. ඒ හොඳ ඒවා වැඩි වුණාම මේක මේකට ලුණු ටිකක් වැඩි යරි මොකක් හරි ගියයි නේද? ඔච්චර කෑම නැති වුණා නම් එහෙම එහෙනම් මේක හරි ෂෝ කියලා කනවා. කෑම වැඩි වුණාම ටිකක් තෝරනවා. ඈ එතකොට මේ කන්න නැති කෙනෙකුට පොඩි දෙයක් හම්බ වුණත් ඒක හොඳ සැප. ඒකට ඒක සාපේක්ෂකයි. ගොඩක් තියෙනකොට සමහර ඒවා හොඳ නැහැ. දැන් දිව්‍ය ලෝකෙට එහෙම මේ කෑම බලන්නේ නැහැ. ඒකෝලන්ට මේවා දුකක්. ඒක සාපේක්ෂකයි. හරි අපි මේ හොඳයි කියලා හිතුවට. එතකොට ඔය ලෝකෙට ආйти සැප දුක්. එතකොට දැන් ඒ ලෝකෙට ආйти සැප දුක් කොච්චර ලැබුණත් දැන් අපිට හිතෙන්නේ සැප හොඳයි දුක හොඳ නැහැ කියලා. නේද? දුක් ලැබෙන්නේ මොනවා කළොත්ද? පින් කළොත්ද? පව් කළොත්ද? පව් කළොත්. සැප ලැබෙන්නේ පින් කළොත්. නේද? ඒ ඔය කියපු සැප දුක. හරි? දැන් ඔයගොල්ලෝ මිනිස්සුයෝ උනේ පව් කරලාද පින් කරලාද? පින් කරලා නේද? ගිය ජීවිතේ අන්තිමට මැරෙන මොහොතේ කුසල් සිතක් සිහි වුණ හින්දා තමයි අපි මනුෂ්‍යයෝ වෙලා ඉපදුනේ. නේද? ඒක පිනක විපාකයක් නේ. දැන් මනුෂ්‍යයෝ වෙලා වැඩිපුර විඳින්නේ සැපද දුකද? දුක තමයි වැඩි නේද බලනකොට. එතකොට මේ දුක් ටික ලැබුණේ මේ මනුෂ්‍යයෙක් වෙලා ඉපදුන හින්දා නේද? හ්ම්. දැන් පේනවා. පින හින්දා මනුෂ්‍යයෙක් වුණා. ඒකේ හැංගිලා ආවා දුක් ගොඩක්. පේනවා. දැන් පවෙන් කෙලින්ම දුක් වෙනවා. පින කළා ඒකේ හැංගිලා එනවා දුක් ගොඩක්. දැන් ලෙඩ වෙලා හැම ඇති නේද? ලෙඩ නොවුන කෙනෙක් ඉන්නවද? නෑ. ලෙඩ වුණහම සැපයිද? දුකයි. ලෙඩ උනේ මිනිස්සෙක් කියලා ඉපදුනා හින්දා නේද? දැන් පේනවා. පිනක් හින්දා මිනිස්සෙක් කියලා ඉපදුනා ඒ උනාට ලෙඩ විඳින්න වෙයි. එතකොට පිනේ නේද දුක හැංගිලා තියෙන්නේ. ඒ හින්දා අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්නා මේක පින් කළත් මේ දුකෙන් ගැලවෙන්න බෑ. නะ? පින් කළත් දුකෙන් ගැලවෙන්න බෑ. එහෙනම් පව් කරන්නේ නැතුව පින් කර කර ඉඳලා විතරක් මදි. මොකක්ද කරන්න ඕන? මේ ලෝ මේ තුන් ලෝකේ කොහේ ඉපදුනත් දුක් විඳින්න වෙනවා. එහෙමනම් ඔව් ඔය තුන් ලෝකේ උපදින්නේ නැති තත්වයකට නැවත උපදින්නේ නැති තත්වයකටපත් වෙන්න. හ්ම්. ඒ පැත්ත පෙන්වන්න තමයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. ඒවට තමයි ඔය ලෝකෝත්තර මාර්ගය නැත්නම් ලෝකෝත්තර මගපල කියන්නේ. ඒකේ පළවෙනි එක තමයි සෝවාන් කියලා කියන්නේ නේද? දැන් අපි බලමු සෝවාන් වෙන්න මොනවද අවශ්‍ය? සෝවාන් වුණා කියන්නේ මොනවා වුණොත්ද? සංයෝජන තුනක්. නැත්නම් සංයෝජන කියන්නේ සසරට බැඳලා තියෙන. අපි සසරේ නැවත නැවත ඉපදිපදියන්නේ සංයෝජන. හින්දා ඒ ඔක්කොම කීයක් තියනවද? 10ක් තියෙනවා. දස සංයෝජන කියලා. මම ওই වචන ගොඩාක් කියන්න යන්නේ. ඒකේ දැන් අපිට අවශ්‍ය ටික සෝවාන් වෙන්න නම් සංයෝජන තුනක් කැඩෙන්න ඕන. මොනවාද? සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසය. මේ ටික දන්නවා නේ? හොඳයි. නැවුවා වැඩිය කියන්න කියද්දි නිදිමත හැදෙනවා. ඒ හින්දා අපි ඊට වඩා වෙනස් පැත්තකින් බලමු. කවුද ඉස්සෙල්ලම සෝවන් වුනේ? බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා කවුද ඉස්සෙල්ලම සෝවන් වුනේ? අද දෙත්තිය. ඔව්. කොණ්ඩඤ්ඤ තාපසය. එතකොට කිව්වා අඤ්ඤා කොණ්ඩඤ්ඤ කියලා නේද? නමකුත් හැදුවා. එතකොට ඒ සවන් උනේ මොන සූත්‍රය අහුවාමද? ධම්සක්පවත්තන සූත්‍රය. ධම්මචක්කප්පවත්තන සූත්‍රය නේද? එතකොට කොණ්ඩඤ්ඤ තවුස සෝවාන් වුණා කියලා මොකද්ද අවබෝධ කළේ? එතනම සූත්‍රය කියනවා. මොකක් අවබෝධ කළා කියලාද එතන කියන්නේ? යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. ඔක නේද අවබෝධ කළා කියන්නේ යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. එහෙනම් ඔක අවබෝධ කළොත් අපි සෝවන් වෙනවා. එහෙනම් බොහොම කල්පනාවෙන් මේක අහන්න. අපි තෝරගන්න ඕන මොකද්ද මේ කියලා. යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. මොකද්ද මේ යංකින්චි සමුදය ධම්මං කියන්නේ? යංකින්චි කියන්නේ මොනවාම හරි කිසියම්ම දෙයක්. හරි? යංකින්චි කිසියම්ම දෙයක්. සමුදය ධම්මං. සමුදය ධර්ම කියන්නේ මොනවද? හේතුන්ගෙන් හේතුප්‍රත්‍යයන්ගෙන් හටගන්න දේවල්. සමුදය ධර්ම කියන්නේ හේතුප්‍රත්‍යයන් හේතුන් නිසා හටගන්න දේවල්. ඉබේ පහළ වෙන දේවල් නෙවෙයි. තව විදිහට කිව්වොත් මොනවා හරි හේතුන්ින් තමයි හටගන්නේ. ඈ පැහැදිලිද? යං කිංචි සමුදය ධම්මං. මොනවාම හරි සමුදය ධර්මයක් තියනවා නම් හේතුන්ගෙන් හටගත්ත ධර්මයක් තියනවා නම්. එතකොට මේ ධර්මයේ හේතුවක්ද ඵලයක්ද? හේතුන්ගෙන් හටගත්ත කියනකොට ඵලයක් නේද? තේරුම් ගන්න නේද? එතකොට ධම්ම කියන එක ඵලයක්. යං කිංචි සමුදය ධම්මං. දැන් මේ ඵලය ගැන කතා කරන්නේ නේද? හේතුන්ගෙන් හටගත්තු ඵලයක් ගැන නේද ඔය කතා කරන්නේ? අනේ එහෙම කිසියම්ම දෙයක් තියෙනවනම් හේතුප්‍රත්‍යයන් නිසා හටගත්තු මොනවාම හරි තියෙනවනම් යං කිංචි සමුදය ධම්ම. ඊළඟට මොකක්ද කියන්නේ? සබ්බන්තං නිරෝධ ධම්ම. සබ්බන්තං කියන්නේ ඒ සියල්ල. ඒ සියල්ලම හේතුන්ගෙන් හටගත්තු මොනවාම හරි ධර්මයක් තියනවා නම් ඒ ඵල ධර්මයක් තියනවා නම් ඒ සියල් සම්බන්තං නිරෝධ ධම්ම. ඒ මොකක්ද කියන්නේ? නිරුද්ධ වෙන. හේතු නිසා හේතු ප්‍රත්‍යයන් නිසා මොනවා හරි හටගත්තා නම් ඒ සියල්ල නිරුද්ධ වෙන. නේද? බැලුවාම නම් අමාරු නෑ ඇත්ත නේද? කැහුවට සෝවන්නේ නැත්තේ මොකද? කොණ්ඩඤ්ඤහාමුදුරුවෝ ඕකනේ අවබෝධ කළා කියන්නේ. කොණ්ඩඤ්ඤ තාපසේ. යං කිංචි සම්බේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. මේක අවබෝධ කළා. එහෙනම් ධර්මය දැක්කා. සෝවන් වුණා කියන්නේ. ඉස්සෙල්ලම සෝවන්. නේද? එහෙනම් අපි ඕක තව ටිකක් නුවණින් හොයන්න වෙනවා. මොකද්ද මේ කියන්නේ කියලා නේද? උඩින් පේන තේරුමනේ කිව්වේ හේතුන් නිසා මොනවා හරි හට ගන්නවා නම් ඒ සියල්ල හේතු නැති වෙනකොට නිරුද්ධ වෙනවා. අනේ දැන් වැඩිපුර කැලලක් දැම්ම. හේතු නැති වෙනකොට කියලා. ඒක එතන තිබුණා. යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්ම. හොඳයි ඒ කියන එක. එහෙනම් අපි හොයන්න ඕන මේකට අපි එකතු කරපු ටික මොනවද? මේකේ තියෙන ටික මොනවද? නැත්නම් අපි වැරදියට තේරුම් ගත්තේ මොනවද? මේ වැරදියට තේරුම් ගත්ත හින්දා නේද තාම සෝවන් වෙලා නැත්තේ? දෙකක් පිළිගන්නවා. ඔය කියන කරුණ හරියට තේරුම් ගත්තා නම් සෝවන් වෙනවා. එහෙනම් දැනට දන්න ටිකේ අඩුවක් තියෙනවා. අන්න ඒ අඩුව හොයාගන්න තමයි දැන් උත්සාහ කරන්නේ. ඔව් බලමු පුළුවන් වෙයිද කියලා. ඈ මේක හොඳට අහගෙන හිටියොත් අවබෝධ කරගන්න. අවබෝධ කරගත්තොත් සෝවන් වෙනවා. නේද? යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. අපි තව එකක් ගම්මු. තව සරියුත්ථමඳුරෝ ගිහි කාලේ කවුද? කෝලික උපතිස්ස කියලා දෙන්නෙක් හිටියන්නේ නේද? සරියුත්මගල එතකොට උපතිස්ස පරිබ්‍රාජක. එයත් සෝවන් වුණා නේද? මොකක් අහලද? පද දෙකක් අහනකොට සෝවන්. යේ ධම්මා හේතුඵව. තේසං හේතුන් තථාගතෝ ආහ. කියලා නේද? යේ ධම්මා හේතුඵව. ඇහෙන නැත්නම් ඉස්සරහට එන්න. ඒ ධම්මා හේතුඵව තේසං හේතුං තථාගතෝ ආහ. මේ මොකක්ද කියන්නේ? ඒ ධම්මා හේතුඵව මොනවා හරි ධර්මයක් හේතුඵව ආගෙන හේතු නිසා හටගන්නේ. ඉස්සෙල්ලා කිව්වා වගේමයි නේද? ඒ ධම්මා හේතුඵව මොනවා හරි ධර්මතාවයක් හේතුන් නිසා හටගනීද? ඒ ධම්මා හේතුඵව. තේසං හේතුං තථාගතෝ ආහ. දැන් නිරෝධ කතාවක් නෙවෙයි එතන කියන්නේ. මොකක්ද එතන කියන්නේ? තේසං හේතු. ඒ වාගේ හේතු ටික තථාගතයන් වහන්සේ පෙන්නලා දෙනවා. තථාගතෝ ආහ. නේද? මේ ධම්මා හේතුඵවව තේසං හේතුන් තථාගතෝ ආහ. කියන්නේ මොනවාරි ධර්මතාවයක් හේතුන් නිසා හටගත්තනම් ඒක හේතුන් ටික බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා. ඇයි බුදු කෙනෙක් පෙන්නලා දෙන්න ඕන ඕක? අපට පේන්නේ නැති හින්දා. නේද? අපට පේන්නේ නැති දෙයක් මේ බුදු කෙනෙක් පෙන්නලා දෙන්නේ. එහෙනම් අපට හේතුන්ගෙන් හටගත්තු ධර්ම ටික පෙන්ුණාට ඒවයි හේතුන් පේන්නේ නැති ගතියක් තියෙනවා. නේද? එහෙනම් ඒවයි හේතුන් දකින්නත් නුවණ පහළ වෙන්න ඕනේ. නැත්නම් බුදු කෙනෙක් ඕක පැහැදිලි කරලා දෙන්න ඕනත් නැහැ. ඕක ඇහුවාම කෙනෙක් සෝවාන් වෙන්න විදිහකුත් නැහැ. ඕක නේ කලින් දන්න දෙයක් නේද? එතනක් තියෙනා නේද හොයන්න දැන්. ඒක මෑණියන් නම් සේව අපේ ඔය සම්මෙලි කමට කියන කතාවක්. අපි පුරුදු කරලා නැහැ. දරියුත් සාමුදුරෝ පුරුදු කරගෙන ආපු හින්දා ඒක අවබෝධ වුණා. අපි හරි පුරුදු කරගෙන ආවෙනත් දැන් අවබෝධ කරගන්න එපයි ධර්මයක් ඇහුණාම. දැන් බුදුදහමෙන් ප්‍රයෝජනේ ගන්නවා කියන්නේ සෝවන් වෙන්න ඕනනේ. එතකොට ඒකට අවශ්‍ය හේතු ටිකයි මේ ඔවයින් හොයන්න ඕන. අපට අවබෝධ නොවුණා නම් ඇයි අවබෝධ නොවුනේ? ඇයි අවබෝධ නොවුනේ? මොකක් හින්දාද දැන් ඕක ඇහුවාම අවබෝධ නොවුනේ? පෙරිතාමඳුරව අවබෝධ කළා, කොණ්ඩඤ්ඤාමඳුරව අවබෝධ කළා. අපි දැන් ඕක දහ පෙරයක් 100 පෙරයක් විතර අහලා කියෝ ටිකනේ. ඊටත් වඩා හමාරී ට අහලා. ඈ? ඔව්. යෝනිසෝ මනසිකාර කරලා නැහැ. පාලියෙන්ම නමයි කියන්නේ. ඒක ඇත්ත ඇති හැටියට දැකලා නැහැ. අවබෝධ කරලා නැහැ. නේද? මේ කියන පණිවිඩේ අවබෝධ වෙලා නැහැ. අවබෝධ වෙලා නැත්තේ ඔය පුරුදු නැති හින්දා නෙමෙයි, අපේ තියෙන මෝඩකමට. නේද? නුවණ නැති හින්දා, ප්‍රඥාව නැති හින්දා. ඒකට කියන්නේ මෝඩකම කියලා. නේද? ඒක පිළිගන්න ඕන. නේද? ඒ ප්‍රඥාව වැඩුවොත් විතරයි ඕක අවබෝධ වෙන්නේ. ප්‍රඥාවෙන් බැලුවොත් විතරයි අවබෝධ වෙන්නේ. ප්‍රඥාව නැහැ කියන්නේ ඉතින් මෝඩකම නැතුව වෙන මොකද්ද නේද? කරන්න දෙයක් නැහැ. Tamanṭama giya ganna wenawa. නේද? හැබැයි අපි මෝඩකම කිව්වට මතක තියාගන්න දැන් මිනිස්සයෝ වෙලා ඉපදිලා තියෙනවානේ. ඇයි මිනිස්ස කියන්නේ? මනස උසස්. මනස උසස් කියන්නේ දැන් මෝඩ වුණාට මෝඩකම නැති කරගන්න පුළුවන්කම තියන හැකියාව තියෙන. ඒ හින්දා තමයි මේවා නුවණින් විමසන්න. ඒ හින්දා තමයි අපිට ධහමෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්කම තියෙන. හ්ම්. ඒකෙදි හිතන්න එපා අපි පුරුදු කරලා නැහැ, පාරමිතා නැහැ, අරවා මේව නෙමෙයි. අපට ඕනකමයි, උත්සාහයයි, අවශ්‍ය විදිහට හොයන ගතියයි යෙදිලා නැහැ. නේද? මනුෂ්‍යයෙක් වෙලා ධහමෙන් තියන කාලෙක ඉපදිලා ධහම අහන්නත් ලැබිලා තියෙනවා. ඔකේ පුටික ඕන තරම් අහලා ඇතිනේ. යං කෙංචි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්ම. යේ ධම්මා හේතුඵවා තේ සං හේතුන් තථාගතෝ ආහ. නේද? ඔය අදහුවත් කමන්නේ, අදහරි ඉගෙන ගන්න. මොකද ඔය තේරුම් ගත්තොත් තමයි සෝවන් වුණා කියන්නේ. නේද? ඊළඟට තවත් ඒ වගේ තියෙනවද සෝවන් වෙන්න අවබෝධ කරගන්න? මතකද මොනවා හරි මේ පද දෙකකින් තුනකින් කියපුවා? හේතුම් පටිච්ච සම්භූතං අහලා නැද්ද? හේතු බංගා නිරුජ්ජති. හේතුන් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුජ්ජති. ඒත් ඕකම හේතුන්ගෙන් හේතුම් පටිච්ච සම්භූතං. හේතුන් නිසා පටිච්ච කියන්නේ නිසා. පටිච්ච සමුප්පාදය අහලා තියෙනවද? හේතුන් පටිච්ච සම්භූතං හටගත්තන උපදුණා නම් නේද? හේතුන් නිසා යම් කිසි දෙයක් හටගත්තා. අර ඉස්සෙල්ලා කියපු එකම නේද? යම් කිසි සමුදය ධම්මං කියුවත් ඕකම නේද? හේතුන් පටිච්ච සම්භූත. හේතු භංගා නිරුජ්ජති. භංග කියන්නේ භංග වේවා කියන්නේ. හේතු භංගා. හේතුන් ටික නැති වුණොත් විනාශ වුණොත් භංග වුණොත් නේද? එතකොට හේතුන්ගෙන් මොනාරි හටගත්තා නම් හේතු භංග වුණොත් ඒ දේවල් නිරුජ්ජති. නිරෝධ වෙනවා. ඕක තේරුම් ගත්තත් දහම දැක්කා වෙනවා සෝවන්න. සෝවන්න වෙනවා කියන්නේ දහම දැක්කා කියන්නේ. නිවන් මාර්ගයට වැටුණා කියන එක. ඔව්. සෝතය ප්‍රවාහය. නිවන කරා යන ප්‍රවාහයට පැමිණෙනවා. සෝත ආපන්න. එතකොට මේ ප්‍රවාහයට වැටෙන්න නම් ඔන්න ඔය ධර්මතාව අවබෝධ කරගන්න. ඔය හැම එකෙම කිව්වේ නිකන් එක වගේ දෙයක් නේද? මම ආයේ කියනවා යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. ඒ කියන්නේ සමුදය ධර්මයක් හේතුන්ගෙන් හටගන්න දෙයක් තියෙනවනේ යං කිංචි සමුදය ධම්මං. මොකද්ද කියන්නේ? සබ්බන්තං නිරෝධ ධම්මං. ඒ සියල්ල නිරුද්ධ වෙන ධර්ම. නිරෝධ. නිරෝධ ධම්ම. ඒ සියල්ල නිරෝධයි. ඈ හේතුන්ගෙන් දෙයක් හටගන්න. දෙවෙනි එක තමයි මොකද? යේ ධම්මා හේතුප්පවවා තේසං හේතුන් තථාගතෝ වහත. මොනාරි ධර්මතාවයක් හේතුන්ගෙන් හටගත්තා නම් ඕකේ හේතු ටික තථාගතයන් වහන්සේ පෙන්නලා දෙනවා. හරි. ඒකෙන් අපිට කියනවා මොනාහරි දැක්කනම් ඒකේ හේතු ටික දැනගන්න කියන එක. බුදු කෙනෙක් පෙන්නලා දෙනවලු ඒක හටගන්න හේතු ටික නේද? එහෙනම් අපි මොනාහරි දෙයක් දැනගත්තා නම් ඒකේ හේතු ටික දකින්න පුරුදු වෙන්න. ඔක තව පැත්තකින් අහලා ඇතිනේ බුදු කෙනෙක් පැහැදිලි කරලා දෙන්නේ මොන ධර්මයේද? හේතුඵල ධර්ම. නැත්තම් පටිච්ච සමුප්පාද ධර්ම. නේද? පටිච්ච සමුප්පන්නයි කියන්නේ මොකද්ද? හේතුඵල සම්බන්ධයක්. නේද? හේතුන් නිසා හටගන්න ඵලයක් ගැන සම්බන්ධයක්. ඒකට බුදුරජාණන් වහන්සේ මෙනෙහි කලාලු ඒ බුද්ධත්වයේ ලබන පෙරයම් කාලෙදී පටිච්ච සමුප්පාදේ අනුලෝම නේද? මෙදියම් යාමේදී ප්‍රතිලෝම අලුයම් යාමේදී අනුලෝම ප්‍රතිලෝම මෙනෙහි කළා කියනවා මොකද්ද? පටිච්ච සමුප්පාදේ ඒක හොයා ගන්න ඕන. දැන් අනුලෝම කියලා කිව්වේ මොකද්ද? එතෙන්දි මෙහෙමයි. දැන් පටිච්ච සමුප්පාදය කියලා කියනවා අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන ආදීලාට විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලායතන සලායතන පත්‍ය පස්සු පස්ස පත්‍ය වේදන වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය බහෝ බහෝ පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස ඔය දුක් ගොඩක් ඉන්නේ සම්භවಂತಿ හටගන්න ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදය හෝති මෙන්න මේක තමයි දුක් සංගරාව හටගන්න එකම හේතුව ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛකන්දස්ස සමුදය වේ. එතකොට දුක හටගන්නේ නැහැ කි. ඔකට කියන අනුලෝමව මෙනෙහි කරනවා කියන එක. හරි. ඔව්. දැන් ප්‍රතිලෝමව කියන්නේ මොකක්ද? ප්‍රතිලෝමව කියලා කියන්නේ මේකම අපස්සක. මෙන් දෙතේ ඉඳන් ආපහු එන්නේ අවිද්‍යාව. එහෙම නෙමෙයි. නෑ, එහෙම නෙමෙයි. මන්සයි ඒකේ කියන්නේ අවිද්‍යාව නිරෝධ වුණොත් සංඛාර නිරෝධයි. මේක තමයි ප්‍රතිලෝම මෙනෙහි කරනවා කියන්නේ. අවිද්‍යාව තිබුණොත් සංඛාර තියෙනවා. අවිද්‍යා පත්‍ය සංඛාර. අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධ. නැති වෙන හැටි. නිරෝධ වෙන හැටි. නිරෝධ වෙන හැටි මෙනෙහි කිරීම තමයි ප්‍රතිලෝම. එලකට සංඛාර නිරෝධා විඥාන නිරෝධ. සංකාර නිරුද්ධ නම් විඥාන නිරුද්ධයි. විඥාන නිරුද්ධ නම් නාම රූප නිරුද්ධයි. ඒ නිරුද්ධ වෙන හැටි මෙනෙහි කිරීමට කියනවා ප්‍රතිලෝම. හට ගන්න හැටි මෙනෙහි කිරීම අනුලෝම. නිරුද්ධ වෙන හැටි මෙනෙහි කිරීම ප්‍රතිලෝම. හරි? මොකද මුල ඉඳන් අරටයි අග ඉඳන් මුලටයි ආවනම් ওই දෙක එකට මෙනෙහි කරන්නේ කොහොමද කියන්න බලන්න. කරන්න බෑ නේද? දැන් මේකෙදි පුළුවන් ඔන්න අවිද්‍යාවයි සංඛාරතත් අවිද්‍යා පත්‍ය සංඛාරා අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධ. එකට බලන්න පුළුවන් නේද? අවිද්‍යාව තියනා නම් සංඛාර තියනා, අවිද්‍යාව නැත්තම් සංඛාර නැහැ. ඔය අවබෝධය එක සැරේ ගන්න පුළුවන් නේද? දැන් ඔකේ මුලයි අගයි දෙපැත්තට දුවන්න ඕනේ නැහැ නේද? ඔය දෙක අතර තියෙන සම්බන්ධය, හේතුයි ඵලයි අතර තියෙන සම්බන්ධය. ඕකම තව විස්තර කරනවා මේ පච්චය නැත්තම් අනුලෝමව මෙනෙහි කිරීම කරුණු දෙකකින් පෙන්නනවා. දැන් මේ කියන්නේ හේතුයි ඵලයයි අතර සම්බන්ධයන්නේ. හේතුව මෙතන නම් ඵලය මෙතන නම් හේතුව තියෙනවා නම් ඵලය තියෙනවා. ඉමස්මින් සති ඉදං හෝති. ඉමස්මින් කියන්නේ හේතුව. ඉදං කියන්නේ ඵලය. ඉමස්මින් සති මේ දේ තියෙනවා නම් ඉදං හෝති මෙයක් තියෙනවා. හරි? ඉමස්ව උප්පාදා මේ පැත්ත ඉපදුනොත් ඉදං උප්පජ්ජති. මේ පැත්තත් උපදිනවා. හේතුව ඉපදුනොත් ඵලයක් උපදිනවා. ඔන්න ඔය ධර්මතාවයට කියනවා අනුලෝම. පච්චයා කියන්නේ හටගන්න හැටි. ඉමස්මෙන් සති ඉදං හෝති ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති. මේ දේ තියෙනවා නම් මේ දේ තියෙනවා. මේ දේ හටගත්තොත් මේ දේ හටගන්නවා. ඒ කියන්නේ හේතුව හටගත්තොත් ඵලය හටගන්නවා. ඒ කියන්නේ දැන් අවිද්‍යාව තියනා නම් සංඛාර තියෙනවා. අවිද්‍යාව හේතුව සංඛාර ඵලයනේ. අවිද්‍යාව පත්‍ය සංඛාර කියනකොට ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද? අවිද්‍යාව තියෙනකොට සංඛාර තියෙනවා. අවිද්‍යාව හටගත්තා නම් සංඛාරත් හටගෙන කියන ධර්මතාවය පච්චය. ඔබ තමයි අනුලෝම කියන්නේ. ප්‍රතිලෝම කියන්නේ Nirodha කියන එකත් දෙවිධයකට විස්තර කරනවා. ඉමස්මින් අසති ඉස්සලකේ සති කියලා. දැන් කියන අසති මේ දෙය නැත්තම්. ඉමස්මින් අසති ඉදං න හෝති. ඉස්සල හෝති කියලා කියේ දැන් න හෝති. කියන්නේ විරුද්ධ පැත්ත. මේ දෙය නැත්තම් මේ දෙය නැහැ. ඉමස්මින් අසති ඉදං න හෝති. ඉමස්ස නිරුද්ධ මේ පැත්ත නිරුද්ධ නම් හේතු නිරුද්ධ නම් ඉදං නිරුජ්ජති ඵලය නිරුද්ධයි. ඔන්න ඔය ධර්මතාවයට කියනවා නිරෝධ කියලා. පටිලෝම කියන්නේ ඕක. හරි? ප්‍රතිලෝම අරකේ විරුද්ධ පැත්ත. අනුලෝම කියන්නේ හට ගන්න හැටි. ප්‍රතිලෝම කියන්නේ ඒක හට නොගන්න හැටි. ඔව් ගිරවගේ කියලා එහෙම එකක් නෙවෙයි. මේ දෙක අතර හේතුඵල සම්බන්ධය පෙන්නවා හටගන්නේ මේ විදිහට හට නොගන්නේ මේ විදිහට කියලා. හරි පච්චයා කියන එකයි නිරෝධා කියන එක. ඇත්තටම ඔන්න ඕක දැක්කත් සෝවාන් වෙන්න පුළුවන්. ඔබ තමයි විසඳ ගන්න ඕනේ ඒක තමයි. දැන් ඉස්සෙල්ලා කිව්වෙත් ওই ටිකමයි. හේතුන් නිසා මොනවා හරි හට ගන්නවා. හරි? ඉස්සෙල්ලාම කිව්වා ඔන්න ඕකේ හේතු ටික පුදු කෙනෙක් වෙන්නලා දෙනවා. තේසං හේතුන් තථාගතෝ ආහ. ඊළඟට කියනවා ඔය හේතු නිරුද්ධ වුණොත් ඵලය නිරුද්ධයි කියලාත් වෙන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඕක පෙන්නනවා. ඒ උදාන ගාතාවක් තියෙනවා මං බුද්ධත්වයේ ලබද්දී මෙන්න මෙහෙම මෙනෙහි කළා. පෙරයම් කාලෙදී මේ පටිච්ච සමුප්පාදේ අනුලෝමව මෙනෙහි කළා. එතකොට ධර්මතාවයක් පහළ වුණා. ඒ කියන්නේ අවබෝධයක් පහළ වුණා. මොකද්ද? මොනවා හරි දෙයක් තියෙනවා නම් ඕක හේතුන්ගෙන් හටගන්නේ. අනේ හේතුව දැක්කා. හේතුන්ගෙන්මයි හටගන්නේ. සහේතුකයි. සහේතුකයි. හේතුන් නිසා හටගන්න බව තේරුම් ගත්තා. ඒකයි කියන්නේ තේසං හේතුන් තථාගතෝ ආහ. ඒක ඕනම දෙයක් හේතුවක් නැතුව පහළ වෙන්නේ නැහැ කියන ධර්මතාවය දැක්කා. ඒක දැක්කේ අනුලෝමව මෙනෙහි කරද්දී. ඊළඟට මොකද කළේ? ප්‍රතිලෝමව මෙනෙහි කළා නේද? නැගන් නිරෝධා කියන පැත්ත මෙනෙහි කළා. නිරෝධා කියන පැත්ත මෙනෙහි කරනකොට පෙනුණා මේ දැන් ඉස්සෙල්ලා හේතුව දැක්කනේ. හේතුන් ක්ෂය වුණොත් හේතුන් නැති වෙලා ගියොත් එහෙම ඵලය නිරුද්ධයි. ඵලය තියෙන්න බෑ කියලා ධර්මතාවය. දැක්කද? ඒ නිරෝධා කියන එක කොට ඉමස්මින් අසති ඉදං නහෝති. විමස්ස නිරුද්ධා ඉදන් නිරුජ්ජති. හේතුන් පැත්ත ක්ෂය වුණොත්, වැය වුණොත්, නැති වුණොත්, විනාශ වුණොත් හේතුන්ගෙන් තොරව ඵලය තියෙන්න පුළුවන්ද? බැ. හරි? ඵලය උපදින්නේ නැහැ. හේතුන් නැත්තම් ඵලය උපදින්නේ නැහැ. දැන් ඔතන ගැඹුරක් තියෙනවා. ඵලය උපදින්නේ නැහැ කියන එකයි තියෙන එක නැති වුණා කියන එකයි. දෙකම එකක්ද දෙකක්ද? හොඳට අහගන්න. තියෙන දේ නැති වුණා කියන එකයි. උපදුනේ නැහැ කියන එකයි. ಜಾති දෙකක් නේද? අනිදිමතේ නම් අහන්න බෑ, හොඳ කල්පනාවෙන් අහන්න ඕන. දැන් තියෙන දේ නැති වුණා කියනකොට ගෙදර යතුරු නැති වුණොත් එහෙම මොකද වෙලා තියෙන්නේ? තියෙන දේ නැති වුණා. දැන් මොකද කරන්නේ? හැමතැනම හොයනවා නේද? දොර අරගන්න බෑ. දැන් හොයන්නේ හෙව්වොත් හම්බ වෙයි කියලා හිතාගෙන නේද? නේද? තිබුණ දේ නැති වුණා නම් අපිට ඕක හොයාගන්න පුළුවන්. නේද? ඉපදුනේ නැත්තම් හොයා ගන්න පුළුවන්ද? බෑ. එහෙම දෙයක් ඉපදිලා නැහැ. අන්න ඉපදිලා නැති ගතියට තමයි නිරෝධ කියන්නේ. හරි? ඔබ හොඳට තේරුම් ගන්න ඕන තැන. දැන් දුකයි සමුදයයි දුක්ඛ නිරෝධයයි කියනවනේ. අපි හිතන් ඉන්නේ දුක නැති කළා කියලා. දුක නැති කළා නෙමෙයි. දුක උපදින්නේ. උපදින්න හේතු නැති හින්දා උපදින්නේ. උපදින්න නැති එකටයි නිරෝධ කියන්නේ. මේ දැන් තියෙන දුක නැති වුණා නෙවෙයි. එදක දෙකක් ඈ. ඒක තව පැත්තකින් කිව්වොත් අපි තව උපමාවක් ගමු මේ. අපි ගොඩක් වෙලාවට ගන්නවා හොඳ උපමාවක්. හොඳට රැවටිච්ච උපමාවක් කලින් අහලා ඇති. වතුරට ඉබෙන බල්ලි. මොකද වෙන්නේ? බල්ලෙක් වතුරට ඉබුණාම උගේ ඡායාව පේනවනේ නේද? ඊට පස්සේ මූ ගුරනවා. ඇයි බුරන්නේ? තවත් බල්ලෙක් ඉන්නවා කියලා. දැන් බල්ලගේ මානසිකත්වයට තව බල්ලෙක් ඉන්නවා. ඌ දැඩිව විශ්වාස කරනවා තව බල්ලෙක් වතුරේ ඉන්නවා කියලා නේද? දැන් එතකොට ඒ බල්ලට තව බල්ලෙක් පිහිටලා. එයා දැඩිව විශ්වාස කරනවා තව බල්ලෙක් ඉන්නවා කියලා. ඒකනේ බුරන්නේ. නේද? අපට අපි දන්නවා බල්ලගේ මෝඩකමට තමයි ඔය බුරන්නේ කියලා නේද? අපි දන්නවා වතුරේ බල්ලෙක් නෑ කියලා. නේද? දැන් ඔහොම කියන එකයි බල්ලෙක් වතුරේ හටගෙන නෑ කියන එකයි දෙක. වතුරේ බල්ලෙක් නෑ කියන එකයි. ඈ? බල්ලෙක් හටගෙන ඉපදිලා නැහැ. දැන් ඇයි අපි බල්ලෙක් නැහැ කියන්නේ? නැහැ කියනකොට බල්ලෙක්ගේ කතාවක් ඔළුවට දාගෙන නේද? මේ ඡායාවක් දැකලා බල්ලෙක් ගැන කතා කරන්නේ උඹට. ඡායාව ඡායාව විදිහට දැක්කනම් එතකොට අර බල්ලා හටගෙන නැති බල්ලෙකුට, ඉපදිලා නැති බල්ලෙකුට බුරන්. අන්න අතනයි Nirodha කියන්නේ. දැන් ඉන්න බල්ලා නැති වුණා කිව්වොත් ආ වතුරේ බල්ලෙක් හිටියා අපිට ඌ අපි බලනකොට නැහැ. එහෙම කිව්වොත් හරිද? වැරදි නේද? බල්ලෙක් හටගන්න හේතු නැහැ එතන. හැබැයි අර බල්ලාගේ මානසිකත්වයට හේතු තියෙනවා බල්ලෙක්ව හටගන්න. එහෙනම් තමයි ඌ බුරන්නේ. අපිට එතන බල්ලෙක් හටගන්න හේතු නැහැ. ඒ අපි එතන මුලා වෙන්නේ නැහැ. ඈ? දැන් තේරෙනවා දැන් උපදින්නේ නැහැ. නිරෝධ කියන එකේ ලොකු ගැඹුරක් තියෙනවා. හරි? ඒක මතය තියාගන්න දැනට ඔය සෝවාන් වෙන්නේ නැත්තේ මේක ඇත්ත ඇති හැටි දකින්න නැති හින්දානේ. ඒකට අපි ඔය වරදින තැන් ටික අඳුර ගන්නවා. හරි? එයාට යංකින්චි සමුදය ධම්මං මොනව හරි හේතු ප්‍රත්‍යයෙන් හටගත්තන නේද? යංකින්ච සමුදය ධම්මං එතන පෙන්නන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මොකද්ද? සබ්බන්තං නිරෝධ ධම්ම. නැති වෙන ධර්ම කියලා නෙමෙයි නිරෝධ ධම්ම කියලා. හේතු නිසා යම් කිසි ධර්මතාවයක් හටගත්තා නම් ඕක නිරෝධ ධර්මයක්. නිරෝධ කියන්නේ ආයි උපදින්නේ නැහැ. ඇත්ත தත්තේ දැක්කොත් උපදින්නේ නැහැ. දැන් බල්ලට වතුරේ බල්ලෙක් ඉපදුනානේ. ඒ ඇත්ත දැකලාද නැතුවද? නැතුව. අවිද්‍යාවෙන් මෝඩකමට නේද? බල්ලෙක් ඉන්නවා කියලා. ඔය මෝඩකම යෙදුන් නැත්නම් ද අපිට යෙදෙන්නේ නැහෙනි. එතකොට බල්ලෙක් උපදිනවද? නැහැ. අන්න නිරෝධ ධම්ම කියන්නේ. දැන් බල්ලට ඒ ධර්මතාවය තියෙනවා අපිට ඒක නිරෝධයි. අපිට උපදින්නේ නැහැ. තේරුණා? දැන් ඉන්න බල්ලා නැති වුණා නෙවෙයි. නේද? විහිළුවටවත් වතුරේ හිටියේ නැහෙනි බල්ලේ. නේද? ඉන්න බල්ලෙක් නැති වුණා නෙවෙයි. බල්ලෙක් හටගන්න හේතු නැහැ. එතන වතුරයි ඡායාව කුයිනේ තියෙන්නේ. එතන කොහොමද බල්ලෙක් හටගන්නේ? බල්ලා එතනින් අයින් වුණ නිසා නෙවෙයි. වතුරේ බල්ලෙන්නේ නැත්තේ. බල්ලා හිටියත් වතුරේ බල්ලෙන්නේ නැහැ. ඒක තමයි තේරුම් ගන්න ඕනේ. බල්ලට ඕක තේරෙන්නේ නැහැ. බල්ලා හිතන්නේ යන්න බල්ලෙක් ඉන්නවා. ඌ අහකට ගහක් යටට ගියත් අර බල්ලා තාම ඉන්නවද දන්නේ නැහැ. එහෙම නේද හිතන්නේ? ආයෙ ඉල්ලා බලනවා ඌ ඉන්නවද? ආ බලනකොට ඉන්නවා. තාම ගිහිල්ලා නැහැ ඌ. එහෙම නේද
හිතන්නේ?
විපාසයෙන් ඉන්නේ. මේ උනත් බොඩ කියන්නේ ඔතන. ඔව්. දැන් පේනවාද මේ මුලා වුණාම ඉන්නවා තියෙනවා කියලා දැඩිව විශ්වාස කරනවා. නේද? ඕක තමයි සමුදය ධර්මය කියන්නේ. හේතුන් නිසා හටගත්තු ධර්ම. බල්ලාගේ හේතු යෙදිලා තියෙනවා. උගේ මෝඩකමයි ඇත්ත ඇතියටි නොදන්නකමයි නේද? අවිද්‍යාවයි මුලාවයි. ඔය දෙක යෙදුනා ඒව තමයි හේතු. වතුරේ බල්ලෙක් උපද්දවන්නේ. ඒතර හේතුන් තියෙනකොට ඵලය තියෙනවා. ඵලය මොකද්ද? වතුරේ ඉන්න බල්ල. සමුදය ධර්ම. නේද? යම්කින්ච සමුදය ධම්මං කියන්නේ මෙතන වතුරේ ඉන්න බල්ල. සමුදය මොකද්ද? හේතුව මොකද්ද? ගොඩ ඉන්න බල්ලාගේ අවිද්‍යාවයි මුලාවයි. ඇත්ත ඇති හැටි නොදන්න අවිද්‍යාව කියන්නේ ඇත්ත ඇති හැටි දන්නේ. මුලාව කියන්නේ මෝඩකම. නේද? ඇත්ත ඇති හැටි නොදන්න හින්දා මුලා වුණා තව බල්ලෙක් ඉන්නවා කියලා. නේද? ඒතර අවිද්‍යාවයි මුලාවයි තමයි සමුදය හේතු වුනේ. අර බල්ලා උපදින්න. අවිද්‍යාවයි මුලාවයි තියනකම් වතුරේ බල්ලෙක් ඉන්නවා. අපේ අවිද්‍යාව තියනවද? නැහැ. අපි ඇත්ත ඇති හැටි දන්නවා එතන නේද? ඡායාවක් වතුරේ වැටුනේ ඡායාවක් කියලා. එතකොට සමුදේ යෙදෙන්නේ නැහැ. සමුදේ යෙදෙන්නේ නැත්නම් ඵලය හටගන්න. ඵලය නැහැ නෙමෙයි ඈ. නිරෝධයි කියන්නේ හටගන්න උපදින්නේ නැහැ. ඵලය උපදින්න හේතු නැහැ. නිරෝධ කියනකොට ඒ ගැඹුරු ධර්මයක් තියෙනවා. උපදින්නේ නැහැ. රහතන් වහන්සේ කියන්නේ නැවත ඉපදීම නැති කරපු කෙනෙක්. මොකද නාන නිරෝධය. උපදින්න. උපද්දන්න හේතු යෙදෙන්නේ. ඇයි? උපද්දන්නේ අවිද්‍යාවෙන්, මුලාවෙන්. රහතන් වහන්සේ කියන්නේ අවිද්‍යාව දුරු කරපු. ශේෂයක් නැතුවම අවිද්‍යාව දුරු කරපු මට්ටමක් නේද රහතන් වහන්සේ කියන්නේ. ඒ කියන්නේ ආයේ උපදින්න හේතු නැහැ. හේතු සකස් වෙන්නේ නැහැ අවිද්‍යාව. අපි අවිද්‍යාවෙන් මොනව හරි උපද්දනවද? ඒ හේතු රහතන් වහන්සේගේ යෙදෙන්නේ. දැන් හොයන්න ඕන අපි අවිද්‍යාවෙන් මොනවද උපද්දන්නේ? දැන් බල්ලා නම් බල්ලෙක් ඉපැද්දුවනේ. නේද? අපිට හොයාගන්න වෙනවා අපි අවිද්‍යාවෙන් මොකද්ද උපද්දන්නේ? මමයි කියන එකත් උපද්දනවා. ලෝකය කියන එකත් උපද්දනවා. ලෝකයෙන් එතෙර වුණ කෙනාට ලෝකේ උපදින්නේ. හරිද? ලෝකෙන් එතෙර වුණ ලෝකෝත්තර දර්ශනය ආවනම් උපද්දන්න. ඒ කියන්නේ උපද්දන්න හේතු ටික දකින්න. හේතු විදියට දකින්නේ අවිද්‍යාවයි මුලාවයි. අවිද්‍යාව මුලාව තණ්හා. ඔය තමයි ලෝකේ උපද්දන්න හේතු ටික. අවිද්‍යාව නිසා තණ්හාව. තණ්හාව කියන්නේ මොකද්ද? හැලෙනවා, ආස කරනවා. කැමති වෙනවා. ඒකටනේ තණ්හාව කියන්නේ. මේ පොත් ටික දැක්කම නිකන් කොහොමhari එකක් ගන්න ඕන කියලා හිතෙනවා නේද? ඔකට කියන්නේ මොකද්ද? තණ්හාව කිය. ඈ තණ්හාව තියෙනකම් මතක තියාගෙන සසරේ යනවා. දුක සකස් වෙනවා. ඈ ඒක තමයි දුක කියන්නේ. දුකට හේතුව මොකද්ද? තණ්හා. තණ්හාව තියෙනකම් දුක සකස් වෙනවා. නැත්නම් දුකයි සමුදය. දැන් දුක කියන්නේ ඵලය. අන සමුදේ ධර්මයක්. යං කිංචි සමුදේ ධම්මං. දුක කියන්නේ එතකොට ඵලයක්. සමුදේ නැත්නම් හේතු ටික මොකක්ද? තණ්හාව. හරි. තණ්හාව නැති වුණොත් ඉතුරු නැතුවම නිරුද්ධ නම් තණ්හාව දුක ඇති වෙයි නෑ. දුක උපදින්නේ. තියෙන දුක නැති වුණා නෙවෙයි. දුක උපදින්න හේතු නැති වුණා. උපදින්න හේතු නැත්නම් උපදින්නේ නෑ. උපදින්නේ නැති ගතියට කියනවා මොකද? උපදින්නේ නැති ගතියට මොකක්ද කියන්නේ? නිරෝධය. හොඳට මතක තියාගන්න. ඒක තේරුම් ගන්න. නැත්නම් සබ්බන්තන් නිරෝධ ධම්මං තේරුම් ගන්න බෑ. නිරෝධ කියන්නේ මොකද්ද දන්නේ? ඒක තේරුම් ගන්න බැරි නම් සෝවන් වෙන්නත් බෑ. තේරුම් ගත්තොත් පුළුවන්. හරි. තේරෙනවද? නැති වෙනවා කියන එකයි නිරෝධ කියන එකයි දෙකක් කියලා. මොකද්ද නිරෝධ කියන්නේ? යතුර නැති වුණා වගේ. ඒ යතුර නැති වුණොත් දුකටපත් වෙන්නේ නැද්ද? ගෙදර යනකොට දොර ඇර ගන්න බෑ යතුර නැහැ. දැන් දුකටපත් වෙන්නේ නැද්ද? දුකටපත්. එහෙනම් ඒ නිරෝධෙද? නිරෝධෙදි දුකක් නැහැ. නැති වුණොත් දුක තියෙනවා. දරුවා නැති වුණොත් දුකද නැද්ද? අපි හිතට දැනෙන්නත් බලන්න ඕනේ.